ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔවදත් සුපුරුදු පරිදි සිකුරාදා SBS සිංහල වැඩසටහනේ ගෙවී ගිය සතියේ ලෝකයේ වැඩි අවධානයට ලක්වුණු පුවත් රැගෙන අපි ලොවට විදෙස් විත්ති සමගින් එකතු වෙනවා. ඉතින් අදත් ඒ සඳහා අපිත් සමග සුපුරුදු පරිදි එක් වෙනවා AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, මං හිතන අපි මේ ලෝකයේ කොවිඩ් 19 තත්ත්වය පිළිබඳව කතා බහින් අදත් ලොවට ආරම්භ කරමු. විශේෂයෙන්ම මං හිතන්නේ විවිධ රටවල් දැන් මේ රෙස්ට්‍රික්ෂන්ස් එහෙමත් නැත්නම් මේ නීති පැනවීම ලිහිල් කිරීමට උත්සාහ ගන්නවා. ඇත්තටම ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ අනතුරු අංගවීමක් නිකුත් කරලා තිබ්බ. මං කැමති මුලින්ම ඒ ගැන කතා කරන්න.
ඔව් චරිතා, මේ වෙනකොට ඔබ කිව්වත් වගේ විශේෂයෙන්ම යුරෝපයේ සහ බටහිර රටවල් වල ඔවුන් මේ මාස කීපයක් පවත්වාගෙන ගියපු ඒ ලොක්ඩවුන් දැන් දිගින් දිගට ලිහිල් කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම බැලුවොත් බ්‍රිතාන්‍යයේ දැන් ඔවුන් ආපන ශාලා විවෘත කරන්න, එකම පොදු ස්ථානවලට සෙනඟ රැස් වෙන්න ඒ වගේ අවසර දීලා තියෙනවා. ඒ එකම ඇමරිකා බැලුවොත් දැන් එන්නත් දෙකම ලබාගත් අයට මුව ආවරණයක් නැතිව ගමන් කිරීමේ ඒ හැකියාවක් දැන් තියෙනවා. ඉතින් නමුත් මේ වුණාට කොරෝනා වෛරසය පැතිරීමේ අඩුවක් දකින්න නැහැ. විශේෂයෙන්ම යුරෝප රටවල එක්තරා විදිහකට අඩුවක් තිබුණට දැන් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඳුමක් කළා. මේ කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය අඩු වුණේ ඔවුන් ඒ දිගටම පවත්වාගෙන ගිය සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල නිසායි කියලා. යම් කිසි විදියකින් ඒ තිබිච්ච රෙගුලාසි ලිහිල් කිරීමක් සිද්ධ වුණොත් නැවතත් වෛරසයේ අලුත් ප්‍රභේද, විශේෂම මේ ඩෙල්ටා ප්‍රභේද, ඒ කියන්නේ ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය වගේ එක්කලා තවත් ලොකු අවධානමක් තියෙනවා කියලා. මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වලා දෙනවා යුරෝපා කලාපේ පහුගිය සතියේ මේ සංචරණ සීමා ලිහිල් කිරීමත් එක්කලා රෝගයේ පැතිරීමේ 30% වර්ධනයක් තියෙනවා කියලා. ඉතින් මේ මේ වෙනකොට යුරෝපය ඇතුලේ 70%ක විතර ජනගහනය එන්නත් ලබාගෙන තියෙනවා. මේ එන්නත් ලබාගෙන තිබුණොත් එන්නත් ලබාගත්තු අයත් මේ රෝගයට ගොදුරු වෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංගධන බොහොම දැඩි ලෙස මේ වෙනකොට අවවාද කරලා තියෙනවා මේ සංචරණ සීමා සහ ඒ අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශක ලිහිල් කිරීම ඒක තරම් ඉක්මනට කරන්න එපැයි කියලා. මෙතන කිසියම් රටක් ඉලක්ක කරගෙන නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනතුරු වගේම කළා තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ මාසයේ මැද විතර වෙනකොට, විශේෂම ජූලි 19 විතර වෙනකොට බ්‍රිතාන්‍ය තවත් ලිහිල් කිරීමකට යොමු වන්නට නියමිතව තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනතුරු වගේම කළා තියෙන්නේ. ආසියාවේ රටවල එක්තරා විදිහකට යම් ප්‍රමාණයකට රෝගී පැතිරීමේ අඩුවක් දකින්න ලැබුණ පහුගිය සති කිහිපෙදී ඒකට ප්‍රධානම හේතු වෙලා තිබුණේ ආසියානු කලාපයේ බොහෝ රටවල් තමන්ගේ ඒ සංචරණ සීමා වැඩි කරපු නිසා. විශේෂයෙන්ම බැලුවොත් ජපානය ඊයේ වෙනකොට වෛරසය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශනපත් කරා. ඒ නිසාවෙන් දැන් මේ මාසයේ අවසාන භාගයේ වෙනකොට පටන් ගන්න තියෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ඒ ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමට ඒ මුලින් තීන්දුව කළ තියුණ 10,000කට පිරිසකට එක ක්‍රීඩාංගණයකට ඇතුළු වෙන අවසර දෙන්නට, නමුත් ඒකත් දැන් නැවත සලකා බලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද රෝගයේ අලුත් ප්‍රභේදයන් නිසා තවත් සීග්‍රෙන් පැතිර යාමේ ඒ තර්ජනයට මුහුණ පාලා තියෙන නිසා මේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ විදිහට මේ අලුත් අනතුරු වැගේම නිකුත් කරලා තියෙන්නේ.
ඔව් මල්, එතකොට අපි දැන් අවධානය යොමු කරමු මේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති හා සම්බන්ධ පුවත සම්බන්ධයෙන්, ඔහු සිරගත වීම හා සම්බන්ධයෙන් එහි පසුබිම් කුමක්.
ඔව් මේක ඇත්තටම චරිත, ජේකබ් සූමා හිටපු ජනාධිපතිවරයා ඔහුට විරුද්ධව නොයෙකුත් දූෂණ චෝදනා එල්ලවලා තිබුණා. නමුත් ඒවා දිගින් දිගටම ඔහු ප්‍රතික්ෂේප කළ තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට දෛවෝපාත්මක තත්වය බවට පත් වෙන්නේ මේ පරීක්ෂණ ඇත්තට ආරම්භ කරෙත් සූමා ජනාධිපතිවරයා ඔහු බලේ ඉන්නකොට. ඉතින් ඒ ඔහු විසින් පත් කරපු පරීක්ෂණ කණ්ඩායම් විසින් තමයි ඔහු දූෂිත කාරණාවලට සම්බන්ධයි කියලා පසුව තීන්දුව කිරීම. ඉතින් මෙතනදී ඒ විශේෂ අධිකරණයන්ට මුහුණ දෙන්න ඕනදීම ප්‍රතික්ෂේප කරලා සූම හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම නීති මාර්ගෙන් කටයුතු කරන්න ගත්තා. නමුත් එතනදී ඔහුට නීතියෙන් සහනයක් ලබා ගන්නට බැරුණා. පසුව ශ්‍රේෂ්ඨාධිකාර ඔවුන්ගේ අපි කියන මේ කොන්ස්ටිටියුෂනල් කෝට් එක තීන්දුව කළ තිබුණා සූමා හිටපු ජනාධිපතිවරයා ඔහු අධිකරණයට පැමිණිය යුතුයි. ඔහු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම තුලින් ඔහු අධිකරණයට අපහාසයක් කළා කියලා. ඒ අනුව ඔහුට දින 3ක කාලයක් දීලා තිබුණා පොලිසියට බාර වෙන්න. එසේ නැත්නම් ඔහු අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් දීලා තිබුණා. ඉතින් ඒ අනුව දැන් සූමා හිටපු ජනාධිපතිවරයා පොලිසියට බාර වුණා. ඒ බාරවීමත් එක්ක ඔහුව මාස 15ක හිර දඬුවමකට දැන් නියම කරලා තියෙනවා. දැන් මේ හිර දඬුවම නියම කරලා තියෙන්නේ ඔහු උසාවියට අපහාස කළා කියන චෝදනාව මත පමණයි. නමුත් මේ හිරේ ඉන්න කාලේ එහෙම නැත්නම් මේ හිර හිර ගෙදරින් ආවට පස්සේ ඔහුට නැවතත් අර දූෂණ චෝදනා වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් මෙතනදී අපි දන්නවා නෙල්සන් මැන්ඩෙලා හිරේ ඉන්න අවස්ථාව සුදු ජාතික එහෙම නැත්නම් වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවේ බොහොම උග්‍රව තියෙන අවස්ථාවකදී නෙල්සන් මැන්ඩෙලා සමග එකට හිර කුටියේ හිටපු පුද්ගලයෙක් තමයි ජේකබ් සූමා එක්තරා අවස්ථාවකදී. ඉතින් නැවතත් ඔහුට දැන් හිරේට යන්න සිද්ධ වෙලා තියෙන ඔහුගේ පාලන කාලයේදී සිද්ධ වුණයි කියන මහා පරිමාණයේ දූෂණ නිසා.
එතකොට ඇත්තටම ලෝකයේ මං හිතන දුගී රටක් ලෙසින් හැඳින්වෙන මේ හයිටි රාජ්‍යයේ ජනපතිවරයා ඝාතනය කිරීමක් සිදුව තිබෙනවා. මං කැමති ඒ පිළිබඳවත් දැනගන්නවා.
ඔය චරිත දැන් හයිටි රාජ්‍යයේ 2019 විතර වෙනකන් සාම සාධක හමුදා හිටියා. ශ්‍රී ලංකාවේ බටපිරිසුත් හයිටි රාජ්‍යයට ගිහිල්ලා තිබුණා එක්සත් ජාතීන්ගේ සාමක සාධක කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඉතින් දැන් ඒ ඔබ කිව්වා වගේ ඉතාමත්ම දුප්පත් තත්ත්වයේ තියෙන බටහිර ගෙන මේ වෙස්ටර්න් හෙමිස්ෆියර් එකේ තියෙන බොහොම දුගී දුප්පත්ම රට හැටියට හඳුන්වන්න පුළුවන් ජනාධිපති ෂොවෙනෙල් මොයිස්. ඔහු ඇත්තටම ඉතාමත්ම අප්‍රසාදයට ජනතාවගේ අප්‍රසාදයට පත් වෙච්ච පුද්ගලයෙක්. මොකද ඔහු තමන්ගේ දුර කාලය තව අවුරුද්දකින් විතර වැඩි කරගන්න උත්සාහයක් අරගෙන තිබුණා. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක්, ඒ වගේම දේශපාලනයට ඔහු පිවිසිලා තමන්ගේ එදිරිවාදීන්ට විරුද්ධව කටයුතු කළයි කියලා තොයකුත් චෝදනා තිබුණා. ඔහුට ඔහුගේ පාලන කාලය තුලදී දූෂණ චෝදනාත් එල්ල වෙලා තිබුණා. ඉතින් මෙතනදී මේ අවස්ථාවේදී ඔහු නිවසේ ඉන්නකොට, ඔහුගේ පෞද්ගලික නිවසේ ඉන්නකොට කණ්ඩායමක් නිවසට කඩා වැදිලා ඔවුන් වෙඩි තබල ඔහුව ඝාතනය කළා. ඔහුගේ බිරිඳට තුවාල කළා තිබුණා. ඉතින් මේ ඝාතනයට සම්බන්ධ විදේශීය කුලි හේවායෝ සම්බන්ධයි කියලා චෝදනාවක් එල්ල වෙලා තිබුණා. මේ වෙනකොට හේටි පොලිසිය විසින් පුද්ගලයන් 4 දෙනෙක් මේ මේ ප්‍රහාරයට සහභාගී වුණු පුද්ගලයන් 4 දෙනෙක් මරා දමලා තිනු. තව කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතනදී හේටි බලධාරීන් ප්‍රකාශ කරන්නේ විදේශ බලපෑමක් මේකට තියෙනට ඇති, විදේශ කුලී හේවායන් තමයි මේ ප්‍රහාරයට පාවිච්චි කළේ කියලා. ඒ ප්‍රහාරයට පැමිණි උදවිය ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කළා කියලා කියන. ඉතින් ඒ උත්සාහ කරන්න කියන්නට උත්සාහ කරන්නේ මේ පිරිස වෙන රටක. නමුත් මේ වෙනකොට ඒ පරීක්ෂ දීර්ඝ වශයෙන් පවත්වන එක කියන කවුද මේකට වග කියන්න ඕනේ කියලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත් මේ වෙනකොට හේටි රාජ්‍ය පිළිබඳ මේ තත්ත්වයේ සාකච්ඡාවට වාජනය කරලා තිනු. පාප් වහන්සේ මේ ප්‍රහාරය හෙලා දැකලා කනගාටුව ප්‍රකාශ කරලා තිනු. ඒකම ජාත්‍යන්තර වශයෙන් දුක අවධානයක් යොමු වෙනවා චරිතා මේ හේටි රාජ්‍යට. මොකද දශක කීපයක් තිස්සේ ඉතාමත්ම අස්ථාවර රාජ්‍යයක් හැටියට තමයි හේටි පවත්වාගෙන ගියේ. ඉතින් දැන් මේ රටේ ජනාධිපතිවරයා මේ විතර ඝාතනය කිරීමෙන් පසුව නැවතත් හේටි රාජ්‍ය අස්ථාවර භාවයකට පත්වලා විදේශ බලවතුන් ඇඟිලි ගන්න තත්ත්වයට එයි කියන බියක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න තමයි මේ වෙනකොට විශේෂයෙන්ම ඇමරිකාවත් මේ පිළිබඳ කනස්සල්ල පළ කරලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ දැන් බියක් තියෙන්නේ රටේ ජනාධිපතිවරයා ඝාතනය වීමත් එක්කලා මේ විදියට තවත් අස්ථාවර භාවයට රටපත් වෙලා විදේශ බලවතුන්ට රට තුල ඇතුල් වෙන්නට පුළුවන් අවස්ථාවක් ඇති වෙයිද කියන ඒ සැකය මතුවලා තියෙනවා.
ඔව්, ඒත් එක්කම මම අපිට මේ ඉන්දියාවෙන් වාර්තා වුණා ඉන්දියා කැබිනට් මණ්ඩලයේ යම් වෙනසක් සිදු වී තිබෙනවා කියලා. ඇත්තටම එහි පසුබිමක් මතක.
ශරිතා, ඒක කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදියට මෝඩි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විශාල සංශෝධනයකට ලක් කරලා තියෙනවා. මේ සංශෝධනයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ හිටපු ඇමතිවරුන් 12 දෙනෙක් තමන්ගේ තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යවරයා ඒ තනතුරෙන් ඉවත් කරලා තියෙනවා. හර්ෂ් වර්ධන් කියන ඒ අමාත්‍යවරයා ඌව බොහොම දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මොකද ඉන්දියාව තුළ කොරෝනා වෛරසය බොහොම දැඩි ලෙස පැතිරෑමත් එක්කලා මේ වෙනකොට ලෝකයේ කොරෝනා වෛරස් මරණ පැත්තෙන් ඉන්දියාව දෙවන තැනට ඇවිල්ලා තියෙනවා. මරණ ලක්ෂ 4කට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නිල සංඛ්‍යාලයකට අනුව බොහෝ අය විශ්වාස කරනවා මේ සංඛ්‍යාව ඊට වඩා හුඟක් වැඩි වන්නට පුළුවන් කියලා. ඒ එක්කම මේ රෝගියට ගොදුරු වෙච්ච සංඛ්‍යාවත් බිලියන 30කට අධිකයි. ඉතින් ඉන්දියාව ලෝකයේ දෙවැනි තැනට පත් වෙලා තියෙනවා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමරිකාවට පිටිපස්සේ. ඉතින් මේ කොරෝනා වෛරසය පාලනය කිරීමට අසමත් උනායි කියන චෝදනාව සෞඛ්‍ය ඇමතිවරයාටත් පොදුවේ කැබිනට් මණ්ඩලයටත් පැමිණීමත් එක්ක තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ සංශෝධන කරන්නට යොමුවලා තියෙන්නේ. මේ සංශෝධනත් එක්ක තව බලාපොරොත්තුවක් තමයි චරිත ලබන අවුරුද්දේ තියෙන ප්‍රාන්ත පැතිවරණ රාශියක් ඉලක්ක කරගෙන විශේෂයෙන්ම උත්තර ප්‍රදේශ එහෙම නැත්නම් ගුජරාත් කියන ප්‍රාන්තවල ලබන අවුරුද්ද වෙනකොට ප්‍රාන්ත මැතිවරණ තියන්නට නියමිතයි. පහුගිය බෑතකදී තිබිච්ච වෙස්ට් බෙංගෝල් ප්‍රාන්තයේ තිබිච්ච මැතිවරණයේදී මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ බීජේපී පක්ෂයට නොහිතපු විදිහේ පරාජයක් ලැබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ මෝඩි අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පක්ෂය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් හැටියට මේ විදිහට විශාල කැබිනට් සංශෝධනයක් මගින් ඒ අලුත් මුහුණුවරක් රජයට ලබා දෙන්න උත්සාහ කරා කියලා තමයි පෙනියන්නේ. ඉතින් මේක ඔහු ඉලක්ක කරගෙන ලබන අවුරුද්දේ තියෙන ඒ ප්‍රාන්ත මැතිවරණ ඉලක්ක කරගෙන ගත්තු පියවරක් හැටියට තමයි දකින්නේ. නමුත් බොහෝ දෙනෙක් මවිතටපත් වුණා මේ විදිහට දැවැන්ත කැබිනට් වෙනස් කිරීමක් මේ අවස්ථාවේදී කිරීම සම්බන්ධ.
ඔව් එහෙනම් අමල් ගොඩක් ස්තුතියි අපි නැවතත් ලබන සුපුරාදාත් ලොවට අතුලින් හමුවෙමු. අයිබෝන්.
අයිබෝන් චරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.